ශාන්ති 2026 අප්‍රේල් මස 16 වන දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ජීවාත්මයේ මිශ්‍රිත ලෝහ ඉවත්වන්නේ යෝගාව තුළින් පමණයි එවිට ඔබට පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමිවෙයි එබැවින් හැකි පමණින් යෝගා බලය වැඩි කරගන්න. ප්‍රශ්නය දේවතාවන්ගේ ක්‍රියා ශ්‍රේෂ්ඨ විය. දැන් සෑම කෙනෙකුගේම ක්‍රියා දූෂිත වී ඇත්තේ මන්ද? පිළිතුර ඔවුන්ට ඔවුන්ගේ මුල් ධර්මය අමතක වී ඇති බැවින් ඔවුන්ගේ ධර්මය අමතක වූ නිසා ඔවුන් සිදු කළ ක්‍රියා කර්ම දූෂිත විය. පරමාත්ම පියා ඔබට ඔබගේ සත්‍ය ධර්මයේ හැඳින්වීම ලබා දෙයි. ඒ සමගම ඔහු ඔබට මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය කියා දෙයි. ඔබ එවිට එය අන් සෑම කෙනෙකුටම පැවසිය යුතුයි. සෑම කෙනෙකුටම පියාගේ සැබෑ හැඳින්වීම ලබා දෙන්න. ඕ ජීවයනි, ඔබගේ හදවත් කැඩපතේ ඔබගේ මුහුණ බලන්න. ඕම් ශාන්ති. මේ පැවසුවේ කවුද? එමෙන්ම කාටද? පියාමය පැවසුවේ ඔහු අපවිත්‍ර බවින් පාරිශුද්ධියට පත් කරවන දරුවන්ටයි. ඔය දරුවන් දන්නවා දේවතාවන්ව සිටි භාරතයේ ජනයා උපත් 84 සම්පූර්ණ කර සතෝ ප්‍රදන් සතෝ රජෝ සහ තමෝ යන තත්ත්ව හරහා යෑමෙන් පසුව දැන් තමෝ ප්‍රදාන් වී ඇති බව අපවිත්‍ර අයව දැන් පිවිතුරු කරන පියා පවසන්නේ ඔබ කෙතරම් දුරට පුණ්‍යවන්ත ජීවයන් වී ඇද්දැයි ඔබගේ හදවත්වලින් විමසන්න. ආරම්භයේදී ඔබට දේවතාවන් යැයි කියූ විට ඔබ පාරිශුද්ධ සහ සතෝ ප්‍රදාන් ජීවාත්ම විය. මෙයට ආදි සනාතන දෙවි දේවතා ධර්මය යැයි කියූහ. දැන් භාරතයේ ජනතාවගෙන් කිසි කෙනෙක් තමන් දේවතා ධර්මයේ අය බව නොකියයි. හින්දු ආගමක් නොමැති අතර ඔවුන් අපවිත්‍ර වී ඇති බැවින් දේවතාවන් ලෙසින් ඔවුන්ට තමන්ව හැඳින්විය නොහැක. ස්වර්ණම යුගයේ දේවතාවන් පිවිතුරු විය. එය පිවිතුරු ගෘහස්ත මාර්ගය විය. රජ සහ රැජින පිවිතුරු වූ අන්දමින්ම පුරවැසියන්ද එසේම විය. පියා භාරතයේ ජනතාවට මතක් කර දෙයි. ඔබ අයත් වූයේ පාරිශුද්ධ ගෘහස්ත මාවතටයි. ඔබ අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. එය දිව්‍ය ලෝකය ලෙස හැඳින්විය. එහි තිබුණේ එක් ධර්මයක් පමණයි. අංක 1 අධිරාජ්‍යයා සහ අධිරාජිනිය වූයේ ලක්ෂ්මී සහ නාරායනය. එහි ඔවුන්ගේ රාජවංශය තිබුණු අතර භාරතයේ බොහෝ ධනවත්ව තිබුණි. එය ස්වර්ණම යුගය විය. ඉන්පසුව ඔවුන් රිදී යුගයට පැමිණියා. එකල වුවද ඔවුන් වන්දනාමානයට සුදුසු දේවතාවන් ශස්ත්‍රීයන් ලෙස හැඳින්විය. පළමුව ලක්ෂ්මී සහ නාරායනගේ රාජධානියද පසුව රාමා සහ සීතාගේ රාජධානියද විය. එම රාජවංශයද තිබිණි. ක්‍රිස්තියානුවන් අතරේ පළවෙනි එඩ්වර්ඩ් සහ දෙවැනි එඩ්වර්ඩ් සිටි අන්දමින් භාරතයේද එය එසේම විය. එය වසර 5000ක කාරණාවකි. එනම් වසර 5000කට පෙර භාරතයේ ලක්ෂ්මී සහ නාරායනගේ රාජධානිය පැවතුණි. කෙසේ වෙතත් ඔවුන්ගේ රාජධානිය ඔවුන් හිමි කරගත්තේ කෙසේද හෝ කවදාද කියා කිසි කෙනෙක් නොදනී. එම සූර්ය රාජවංශයම පසුව චන්ද්‍ර රාජවංශය විය. මේ සිදුවේ පුනර්භව ගැනීමේදී ඔවුන් ඉනිමග දිගේ පහළට පැමිණිය යුතු නිසාය. භාරතයේ මෙම ඉතිහාසය සහ භූගෝලය කිසි කෙනෙක් නොදනි. පියන් නිර්මාණ කරුයි. එබැවින් ඔහු නිසකයෙන්ම ස්වර්ණම යුග නවලෝකයේ නිර්මාණකරු විය යුතුයි. පියා පවසන්නේ, දරුවනි, වසර 5000කට පෙර ඔබ සිටියේ දිව්‍ය ලෝකයේය. මෙම භාරතයේ දිව්‍ය ලෝකය වූ අතර පසුව ඔබ අපායට ගියා. මෙම ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය ලෝකයා නොදනි. ඔවුන් දන්නේ අවසානයේ අසම්පූර්ණ ඉතිහාසය පමණයි. ස්වර්ණම සහ රිදී යුගයන්හි ඉතිහාසය සහ භූගෝලය ගැන කිසිවකු නොදනි. ඍෂිවරු සහ මුනිවරු පවා පවසන්නේ, අපි නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල මැද සහ අවසානය ගැන නොදන්නෙමු. එබැවින් වෙන කිසිවෙක් එය දන්නේ කෙසේද? පියා මෙතන අසුන්ගෙන විස්තර කරන්නේ ඔබට පමණයි. ශිව බාබා දිව්‍යමය උපතක් ගන්නේ භාරතයේ පමණයි. ඔවුන් ශිවාගේ ජන්මදිනය සමරන්නේ භාරතයේ පමණයි. ශිවාගේ ජන්මදිනයට පසුව ගීතාවේ ජන්මදිනය තිබිය යුතුයි. ඉන් පසුව එය සමගම ක්‍රිෂ්ණාගේ ජන්මදිනයද තිබිය යුතුයි. කෙසේ වෙතත් භාරතයේ ජනතාව මෙම ජන්මදිනයේ රහස හෝ ශිවාගේ ජන්මදිනය සිදු වූයේ කෙදිනකද කියා නොදනි. බුදුරදුන් හෝ ක්‍රිස්තුස්තුමාගේ උපන් දිනය තිබුණේ කවදාද කියා වෙනත් ආගම්වල අය ඔබට විගසින් කියයි. ශිවාගේ උපන් දිනය කවදාද කියා භාරතයේ ජනතාවගෙන් විමසුවහොත් කිසිවෙකුට මෙය කීමට නොහැකි වේ. ශිවා පැමිණියේ භාරතයේ. ඔහු පැමිණි විට සිදු කළේ කුමක්ද කියා කිසිවෙකු නොදනි. ශිවා සියලු ජීවාත්මයන්ගේ පියාය. සියලුම ජීවාත්ම අවිනාශීය. ජීවාත්මයක් එක් සිරුරක් හලා තව එකක් ගනී. මෙය උපත් 84හි චක්‍රයයි. උපත් මිලියන 8.4ක් ගැන ඔවුන් බොරු කතා ගොතා ග්‍රන්ථවල ලියා ඇත. පර්මපියා පැමිණ ඔබට නිවැරදි දේවල් කියයි. කෙසේ වෙතත් පියාහැර ඔවුන් නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳව කියන සෑම දෙයක්ම බොරුවක්ය. මන්ද මෙය මායාගේ රාජධානිය බැවින් මුලදී භාරතයේ දිව්‍යමය භූමිය වූ කල්හි ඔබට දිව්‍යමය බුද්ධි තිබුණි. එහි දියමන්ති එබ්බ වූ ස්වර්ණමය මාලිගා තිබුණේ. පියා මෙතන අසුන්ගෙන ඔබට නිර්මාණයේ මුල මැද සහ අවසානයේ පිළිබඳ රහස් කියාදේ. එනම් ඔහු ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය කියාදේ. ඔවුන් මුලදී දේවතාවන්ව සිටි බව භාරතයේ ජනතාව නොදනි. ඔවුන් දැන් අපවිත්‍ර, දුප්පත් සහ අධර්මිෂ්ඨ වී ඇත. ඔවුන්ට තමන්ගේම ධර්මය අමතකව ගොසින්ය. නාටකයට අනුව මෙය සිදුවීමට තිබුණි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. උසස්ම උසස් වන්නේ ජීව ලෝකයේ වාසය කරන සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඉන් පසුව සූක්ෂම දේශය තිබේ. මේ ශාරීරික ලෝකයයි. සූක්ෂම දේශයේ වාසය කරන්නේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර පමණයි. ඔවුන් හා සම්බන්ධ වුණු වෙනත් ඉතිහාසයක් හෝ භූගෝලයක් නැත. මෙම මහල් තුන තිබේ. පරමාත්ම දෙවියන් එක්කෙනෙකි. ඔහුගේ නිර්මාණයද එකක් වන අතර මෙම චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වේ. ඔබ ස්වර්ණම යුගයෙන් රිදී යුගයටත්, ඉන් පසුව තඹ සහ කලි යුගවලටත් යා යුතුයි. කිසිවෙකු නොදන්නා උපත් 84හි ගණනය තිබිය යුතුයි. මෙය කිසිම ආගමික ග්‍රන්ථයකද සඳහන් වී නැත. මේ කිසිම ආගමික ග්‍රන්ථයකද සඳහන් වී නැත. උපත් 84ක චක්‍රයේ කොටස් රඟපාන්නේ ඔය දරුවන් පමණි. පියා මෙම චක්‍රයට ඇතුල් වන්නේ නැත. පිවිතුරු බවින් අපවිත්‍ර වන්නේ දරුවන් පමණයි. ඔවුන් කන්නලව් කරන්නේ මේ නිසාය. බාබා, පැමිණ නැවත වරක් අපව පිවිතුරු කරන්න. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ ඒකායන කෙනාටයි. අපි සෑම කෙනෙක්ම රාවණගේ රාජධානියේ අපවිත්‍ර වී සිටි. පැමිණ අපව නිදහස් කරන්න. අපව රාම රාජ්‍යයට රැගෙන යන්න. චක්‍රයෙන් භාගයකට එම රාම රාජධානිය වන අතර චක්‍රයෙන් භාගයක් එය රාවණගේ රාජධානියයි. භාරතයේ ජනතාව පිවිතුරුව සිටි අතර ඉන්පසුව ඔවුන් අපවිත්‍ර විය. ඔවුන් පාපයේ මාර්ගයට යන විට ඔවුන් අපවිත්‍ර වීම ආරම්භ වෙයි. ඒ භක්ති මාර්ගය ආරම්භ වන විටය. ඔය දරුවන්ට දැන් මෙම දැනුම ලබා දෙනවා. මෙය තුලින් ඔබ චක්‍රයෙන් භාගයකට උපත් 21කට ඔබගේ උරුමය හිමි කරගන්නවා. දැනුමේ ප්‍රතිලාභය චක්‍රයෙන් භාගයක් දීමටම පැවතේ. ඉන්පසුව රාවණගේ රාජධානිය තිබෙන අතර ඔබ දිගින් දිගටම පහළට පැමිණේ. ඔබ දිව්‍යමය රාජධානියේ සිටි අතර පසුව ඔබ රකුසු රාජධානියට ගියේය. මේට අපායයයිද කියයි. ඔබ දිව්‍ය ලෝකයේ සිටි අතර පසුව උපත් 84ක් ගැනීමෙන් ඔබ දැන් අපායට වැටී සිටි. එය සතුටේ දේශය වූ අතර මෙය දුක් දේශයයි. එය 100%ක් සමෘද්ධිමත්ය. ඔබ උපත් 84 චක්‍රයේ වටා ගොස් ඇත. පිදුම් ලබන්නට සුදුසුව සිටි එම භාරතයේ ජනතාවම වඳින්නන් බවට පත් වූයේය. මේට ලෝකයේ ඉතිහාසය සහ භූගෝලයේයි කියයි. මේ මුළු චක්‍රයේම භාරතයේ ජනතාව වන ඔබ ගැනයි. වෙනත් ආගම්වල අය උපත් 84ක් නොගනී. ඔවුන් ස්වර්ණම යුගයේ නොසිටී. ස්වර්ණම සහ රිදී යුගයන්හිදී තිබුණේ භාරතයේ පමණයි. සූර්ය රජවංශය අය සිටි අතර පසුව චන්ද්‍ර රජවංශයේත් ඉන් පසුව වෛශ්‍ය රාජවංශයේද ඊටත් පසුව ශුද්‍ර රාජවංශයේ අයද සිටියේය. ඔබ දැන් බ්‍රාහ්මණ පෙළපතේ කොටසක් බවට පත්ව සිටින්නේ දේවතා පෙළපතේ අය බවට පත්වීම සඳහාය. භාරතයේ වංශමේවාය. ඔබ බ්‍රාහ්මණයන් වීමෙන් ඔබ දැන් ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නවා. වසර 5000කට පෙර ඔහු සිදු කළ එම ආකාරයෙන්ම පියා දැන් ඔබට උගන්වනවා. ඔබ සෑම චක්‍රයකදීම පිවිතුරු වී ඉන් පසුව අපවිත්‍ර වනවා. ඔබ සතුටු දේශයට ගොස් ඉන් පසුව දුක් දේශයට පැමිණෙනවා. ඉන් පසුව ඔබ සාම දේශයට යා යුතුයි. එට අශාරීරික ලෝකයයි කියයි. ජීවාත්මයක් හෝ උත්තරීතර ජීවාත්මය යනු කුමක් ද කියා කිසිම මනුෂ්‍යයෙක් නොදනි. ජීවාත්මයක් තාරකාවකි, කුඩා තිතකි. නළල මැදේ කුඩා තිතක් දිලිසෙන බව කියවේ. එය දිව්‍යමය දර්ශනයකින් පමණක් දැකිය හැකි තිතකි. ඇත්ත වශයෙන්ම එයට තාරකාවක් යැයි කිව නොහැක. මන්දතරුවක් ඉතා විශාල බැවින් ඒවා බොහෝ ඈත තිබෙන බැවින් ඒවා කුඩාවට පෙනෙනවා පමණි. මෙය දෙනු ලබන නිදසුනක් පමණි. අහසේ පෙනෙන කුඩා තාරකාමෙන් ජීවාත්මයක් කුඩාය. පියාගේ ජීවාත්මයද කුඩා තිතකි. ඔහුට උත්තරීතර ජීවේයයි කියයි. ඔහුගේ වර්ණනාව වෙනස්ය. ඔහු මනුෂ්‍ය වෘක්ෂයේ ජීවමාන බීජය වන බැවින් ඔහු තුළ සියලුම දැනුම තිබේ. ඔය ජීවාත්මයන්ටද දැන් දැනුම ලැබෙනවා. දැන්ම ධාරණය කරගන්නේ ජීවාත්මයයි. මෙතරම් කුඩා තිතක් තුළ උපත් 84හි චරිත කොටස් පටිගත වී තිබේ. එයද අවිනාශීය. ඔබ උපත් 84හි චක්‍රය වටා අඛණ්ඩව ගොස් තිබේ. මෙයට අවසානයක් තිබිය නොහැක. දේවතාවන් සිටි අතර ඔවුන් රකුසන් විය. ඔවුන් නැවත වරක් දේවතාවන් විය යුතුයි. මෙම චක්‍රය අඛණ්ඩව භ්‍රමණය විය යුතුයි. ඉතිරි සියල්ල පැති ජවනිකාය. ඉස්ලාමිකයන් සහ බෞද්ධයින් ආදිය උපත් 84ක් නොගනී. භාරතයේ මෙම ස්වර්ණම යුගය ධර්මිෂ්ට මෙන්ම සමෘද්ධිමත් විය. පත්සුව උපත් 84ක් පසු කර යෑමෙන් අනතුරුව ඔවුන් දූෂිත වී ඇත. මේ දූෂිත ලෝකයයි වසර 5000කට පෙර පාරිශුද්ධත්වයට සාමය සහ සමෘද්ධියට පැවතුණි. ප්‍රධානතම දේ වන්නේ පාරිශුද්ධත්වයේ බව පියා ඔය දරුවන්ට සිහි කර දෙයි. ඔවුන් කන්නලව් කරන්නේ එබැවින්ය. අහෝ පාපතරයන්ව පාපෙන් තොර කරන කෙනා වඩිනු මැනව විමුක්තිය පිරිනැමිය හැක්කේ ඔහුට පමණයි. එබැවින් සද්ගුරු වන්නේ ඔහු පමණයි. පියා විසින් ඔබව දැන් යාචකයන්ගෙන් රජ කුමාරයන් බවට පරිවර්තනය කෙරෙනවා. එනම් ඔබ සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවටත් සාමාන්‍ය ගැහැණියකගෙන් ලක්ෂ්මී බවටත් පරිවර්තනය වෙනවා. මේ ඔබගේ රාජයෝගාවයි. පියාගෙන් රාජධානි දැන් භාරතයට හිමිවනවා. ජීවාත්මය උපත් 84ක් ගනී. ජීවාත්මය ශරීරය තුලින් ඉගෙන ගනී. ශරීරය ඉගෙන ගන්නේ නැත. එම සංස්කාර රැගෙන යන්නේ ජීවාත්මයයි. ජීවය වන මා මෙම ශරීරය තුලින් ඉගෙන ගන්නවා. මෙයට ජීව අවධානයට පත්වීම යයි කියයි. ජීවාත්මයක් ඔහුගේ සිරුරෙන් වෙන් වූ විට සිරුරෙන් පලක් නැත. ජීවාත්මය පවසන්නේ මා දැන් පුණ්‍යාත්මයක් බවට පත්වනවා. මනුෂ්‍යයන් ශරීර අවධානයට පත්වී මෙසේ කියයි. මේ කරන්නේ මමයි. ඔබ ජීවාත්ම බවත් ඔබගේ සිරුරු විශාල බවත් ඔබට දැන් වැටහෙනවා. ජීවාත්මය වන මා පියාවන පරමාත්ම දෙවියන් සමග ඉගෙන ගනිමින් සිටිනවා. පියා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න. ඔබ ස්වර්ණම යුගයේ සතෝ ප්‍රධානව සිටි අතර පසුව ඔබ තුලට වෙනත් ලෝහ මිශ්‍ර විය. ඔබ තුලට වෙනත් ලෝහ මිශ්‍ර වූ නිසා පිවිතුරුව සිට ඔබ දැන් අපවිත්‍ර වී ඇත. ඔබ දැන් නැවතත් පිවිතුරු විය යුතුයි. අහෝ පාරිශුද්ධ කරුවාණෙනි, පැමිණෙන්න. පැමිණ අපව පිවිතුරු කරන්න යැයි පවසන්නේ ඒ නිසාය. පියා ඔබට අවවාද කරන්නේ අහෝ අපවිත්‍ර ජීවාත්මයනි, ඔබගේ පියාවන මා සිහි කරන්න. එවිට ඔබගේ මිශ්‍ර ලෝහ ඉවත් වී ඔබ පිවිතුරු වෙයි. මෙයට පෞරාණික යෝගාවයයි කියයි. මෙම සිහිපත් කිරීමෙන් එනම් මෙම යෝගාගින්නෙන් මිශ්‍රිත ලෝහ පිලිස්සීයයි. ප්‍රධානතම දේවන්නේ අපවිත්‍ර බවින් පිවිතුරු වීමය. පූජකයන් පැවිද්දන් ආදී සියල්ලම අපවිත්‍රයි. ඔබට පිවිතුරු වන මාර්ගය පෙන්වන්නේ පියා පමණයි. නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මේ අවසන් උපතේදී පාරිශුද්ධ වන්න. කෑම ගන්නා විට, ඇවිදින විට, එහෙමෙහි සැරිසරන විට නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. මන්ද ඔය සියලුම ජීවාත්මයන්ගේ ආදරවන්තයා මමයි. මා ඔබව පිවිතුරු කළ අතර ඔබින් පසුව අපවිත්‍ර විය. සියලුම බැතිමතුන් ආදරවන්තයන්ය. ආදරවන්තයා පවසන්නේ ඔබට ක්‍රියා සිදු කළ හැක. නමුත් බුද්ධියෙන් දිගටම මා සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. ඔබ සිදු කළ යුතු උත්සාහය මෙයයි. එබැවින් ඔබගේ උරුමය හිමිකර ගැනීම සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔහු විශාල ලෙසින් සිහි කරන අයට වඩාත් විශාල උරුමයක් හිමි වෙයි. සිහිපත් කිරීමේ වන්දනා ගමන මෙයයි. මාව වැඩියෙන් සිහි කරන අය පිවිතුරු වී ඉන්පසු මගේ ගෙලවටා මාලය වේ. අශාරීරික ලෝකයේ සියලුම ජීවාත්මයන්ගෙන් නිමවුණු පෙළපත් වෘක්ෂයක් ඇත. එයට අශාරීරික වෘක්ෂයයි කියයි. ශාරීරික වෘක්ෂය මෙයයි. සෑම කෙනෙක්ම අංක පිළිවෙලට අශාරීරික ලෝකයෙන් පහළට පැමිණ අකණ්ඩව පරිහානියට පත්විය යුතුයි. වෘක්ෂය බොහෝ විශාලයි. ඇතමුන් ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට මෙහි පැමිණේ. සෑම ජීවාත්මයක්ම මෙම නාටකයේ නළුවන්ය. ජීවාත්ම අවිනාශී වන අතර ඔවුන්ගේ චරිත කොටස්ද අවිනාශීය. නාටකයේ නිර්මාණය ඌයේ කවදාද කියා ඔබට ඇසිය නොහැක. ඒ සදාතනිකවම පැවතේ. භාරතයේ ජනතාවට මුලදී සතුට තිබෙන අතර ඉන්පසුව දුක නැතිවන අතර ඉන් අනතුරුව ඔවුන් සාම දේශයට යා යුතුයි. ඉන්පසුව පියා ඔබව සතුරු දේශයට යවයි. ඔබ එක් එක් කෙනා කුමන උත්සාහයක් දරයිද එයට අනුව ඔබ හිමිකර ගන්නා තත්ත්වය උසස් වනු ඇත. පියා ස්ථාපනය කරන්නේ රාජධානියක්ය. ඔබ දැන් දරන උත්සාහයට අනුව ඔබ රාජධානියේ තත්ත්වයක් හිමිකර ගනීවි. ස්වර්ණම යුගයේ අනිවාර්යයෙන්ම අඩු මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටී. ආදි සනාතන දෙවිදේවතා ධර්මයේ වෘක්ෂය කුඩාය. ඉතිරි සියල්ලම විනාශ වෙයි. ආදි සනාතන දෙවිදේවතා ධර්මයේ ස්ථාපිත වනවා. එනම් දෙව්ලොව දොරටු විවෘත වනවා. වසර 5000කට පෙරද මෙම යුද්ධයට පසුව දිව්‍ය ලෝකයේ ස්ථාපිත විය. සියලුම අසංකේය ආගම් විනාශ විය. එයට හිතකාමී යුද්ධයයි කියයි කියන ලදී. දැන් අපායේ දොරටු විවර වී ඇති අතර එවිට දෙව්ලොව දොරටු විවර වේ. පියා දිව්‍ය ලෝකයේ දොරටු විවෘත කරන අතර රාවණ අපායේ දොරටු විවර කරයි. පියා ඔබට උරුමය ලබා දෙන අතර රාවණ ඔබට ශාප කරයි. ලෝකයා මෙම දේවල් නොදනි. මා මෙම දේවල් විස්තර කර දෙන්නේ ඔය දරුවන්ටයි. ඔබට පමණක් ලබා දිය හැකි අසීමිත දැනුම අධ්‍යාපනය ඇමතිටත් අවශ්‍ය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අදෘශ්‍යමානයි. කිසි කෙනෙක් ඔබව හඳුනන්නේ නැත. ඔබ යෝගා බලයෙන් ඔබගේ රාජධානිය හිමිකර ගන්නවා. ලක්ෂ්මී සහ නාරායන ඔවුන්ගේ රාජධානිය හිමිකරගත් අන්දම ගැන ඔබ දන්නවා. පියා පැමිණ සෑම කෙනෙක්ම පිවිතුරු කරන සුබදායක යහපත ගෙන එන සංගම යුගය ලෙස මෙය හැඳින්වේ. ක්‍රිෂ්ණාව පියාණන් ලෙසින් සෑම කෙනෙක්ම අමතන්නේ නැත. පියාණන් යයි කියන්නේ අශාරීරික කෙනාට පමණයි. එම පියාව සිහිපත් කර එමෙන්ම පිවිතුරුද වන්න. ඔබ නිසකයෙන්ම පාපයන් අත්හැරිය යුතුයි. භාරතයේ පාපයෙන් තොර සතුටේ දේශයව තිබුණා. එය දැන් දූෂිත දුක් දේශය වන අතර පැන්සයක් තරම් වටින්නේ නැත. මේ ඔබගේ බුද්ධිය ධාරණය කරගනු ගත යුතු එමෙන්ම වෙනත් අයට ධාරණය කිරීමට උපකාර කළ යුතු නාටකයේ රංගනයයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුණ දරුවන්ට ඔබගේ මවපියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. සිහිපත් කිරීම තුළින් පිවිතුරු වී පියාගේ ගෙල වටා මාලය වන්න. ක්‍රියා සිදුකරන අතර පවා පියාගේ සිහිකිරීමේ සිට පාපකාරී ක්‍රියාවන් ජයගන්නා කෙනෙක් වන්න. අංක දෙක. පුණ්‍යාත්මයක් වීමට සම්පූර්ණයෙන් උත්සාහ දරන්න. ශරීර අවධානය අතහැර ජීවාත්ම අවධානයට පත්වන්න. වරදානය. ඔබේ බුද්ධියේ ඇස පැහැදිලිව හා පිරිසිදුව තබා ගැනීමෙන් ඔබ මාස්ටර් ඥාණයෙන් සපිරි සහ මාස්ටර් බලයෙන් සපිරි වේවා. බාබා විස්තර කරනවා ජ්‍යෝතිෂයන්ට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සහ පෙරනිමිති පිළිබඳ දැනුමෙන් පැමිණෙන ඕනෑම විපතක අනාවැකි පල කළ හැකිය. ඒ හා සමානව මායාගෙන් පැමිණෙන පරීක්ෂණ පත්‍ර පිළිබඳව ඔබ දරුවන්ට කල්තියා දැනගත හැකිය. එබැවින් ගෞරවාන්විතව සමත්වීමට නම් ඔබේ බුද්ධියේ ඇස පැහැදිලි හා ප්‍රවේශම්ව තබා ගන්න. දිනෙන් දින ඔබේ ස්මරණයේ සහ නිශ්ශබ්දතාවයේ බලය වැඩි කරන්න. එවිට යමක් සිදුවන්නේ කුමන දිනයේදැයි ඔබ කල්තියා දැනගනු ඇත. මාස්ටර් ඥාණයෙන් සපිරිහා බලයෙන් සපිරිවන්න. එවිට ඔබ කිසිවිටකත් පරාජයට පත් නොවනු ඇත. පාඨය. පාරිශුද්ධත්වයේ යනු නවතාවය වන අතර එය මෙම ඥානයේ පදනමයි. අව්‍යත්ත සංඥාව ශ්‍රේෂ්ඨ වීම සඳහා මිහිරි බව සහ නිහතමානීකමේ ගුණධර්ම ධාරණය කරගන්න. ඔබේ හැසිරීමෙහි මිහිරි බව සහ මනසෙහි අසීමිත නිරාශාවේ ආකල්පයක් ඇති කරගන්න. මේ දෙකම ගැන ඔබ දැනුවත් වූ විට ඔබට ගෞරවයෙන් සමත් වීමට හැකිවනු ඇත. විශේෂයෙන් මිහිරි බව සහ නිර්හංකාර බව ධාරණය කර ගැනීමෙන් ඔබ නිරන්තරයෙන් ලෝක දානපතියෙකු, ශ්‍රේෂ්ඨ පරිත්‍යාගශීලියෙකු සහ ආශිර්වාද දානපතියෙකු වනු ඇත. එවිට ඔබට පහසුවෙන් සෙනෙහස පිළිබඳ සාක්ෂි ලබා දීමට හැකිවනු ඇත. ඕම් ශාන්ති.